මිලන්ට කබීර් හෂිම් ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක් තිබෙනවා.
ස්තුතියි මුලාසනේ ඔබන ගරු මන්ත්‍රීතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි. අපි මේ සාකච්ඡා කර කර හිටියේ සාමාන්‍යයෙන් ඉතිහාසය දිහා බලනකොට ගොඩක් හිටපු අධ්‍යාපන ඇමතිවරු ඊළඟ මැතිවරණය ලේසියෙන් දිනන්නේ නැහැ. ඉතිහාසය තුළ අපි දැක්කම බොහොම අමාරු අමාත්‍යංශයක්. ඔබතුමියගේ ඉරණම ගැන තමයි අපිත් කතා කර කර හිටියේ. අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය කියන විෂය ඉතා වැදගත්. ඒ වගේම ඉතාම පුළුල් ගැඹුරුයි. රටට ආර්ථික වර්ධනය සහ ජීවන තත්ත්වය වැදගත් වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතාම වැදගත්. සදාචාර සම්පන්න ගුණවත් විනයානුකූල සමාජයක් සකස් කර ගැනීමට අධ්‍යාපන ඒ ශක්තිමත් පද්ධතියක් විය යුතුයි කියන එක මම විශ්වාස කරනවා. මොකද පසුගිය වසර 3-4ක ගෝලීය තත්ත්වය තුළ අපි දැක්ක අරගල කීපයක් සිදුවන දේශපාලන අරගල. මේ අරගල සිදුවෙච්ච රටවල් වලින් ලංකාවේ ඇතිවෙච්ච අරගලේ ඇතිවෙච්ච හානිය යම් ප්‍රමාණයෙන් සීමා වුණා. සමාජයට දේපළවලට වෙච්ච හානිය. ඒ හානිය සීමා වීමේ ප්‍රධාන හේතුවක් මම දකින්නේ අපේ රටේ තියෙන ආගම්. ඒ ආගමික බැඳීම්, සංස්කෘතික බැඳීම් සහ අපේ අධ්‍යාපන ක්‍රමය. යම් සදාචාර සම්පන්න සමාජයක් අපට හදන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි මේ පහුගිය අවුරුදු 3-4 තුළ අපි දකිනවා අපේ සමාජය තුළ පාසල් පද්ධතිය තුළ ගුරු විදුහල්පතිවරුන්ටත් සිසුන් අභියෝග කරන හැටි, ජනප්‍රිය පාසල්වල දරුවෝ නැගිටලා හැසිරෙන හැටි මේ හරි භයානකයි. මේක අපේ අර සමාජයටම ලොකු අභියෝගයක් කියලා මම දකිනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවල අපි දකිනවා විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ආචාර්යවරු කියන නියෝගවලට රෙගුලාසිවලට යටත් වෙන්නේ නැති. ඒ වගේම නවක වදය වර්ධනය වීම. ඉතින් මේවා දේශපාලන වශයෙන් අමාරු වෙන්න පුළුවන් තීන්දුව ගන්න. හැබැයි අපි මේවට අත තිබ්බේ නැත්නම් මේක රටටම බලපාන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ පුළුල් විෂය තුළ ගත්තම අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ගත්තම ප්‍රශ්න වැලක් තියෙන ක්ෂේත්‍රය. ඒ නිසා මම ප්‍රධාන තෝරාගත් කරුණු දෙක තුනක් ගැන කතා කරනවා. අග්‍රාමාත්‍යතුමනි, මම ප්‍රථමයෙන්ම අහන්න කැමති ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2022 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කාලේ වාර්තාවක් නිකුත් කරා. මම හිතන්නේ ඒක අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව ඒක ඉතා වැදගත් වාර්තාවක්. ඒක වෙන ආණ්ඩුවක් කරලා ඇති. අපි සම්බන්ධ වුණෙත් නැහැ. හැබැයි මම හිතනවා ඒක මධ්‍යස්ථ වාර්තාවක්. ඇයි මේක පාවිච්චි නොකරන්නේ? මේ ජාතික ප්‍රතිපත්ති වලට මේව අවශ්‍යයි. ඉතින් මම දැනගන්න කැමති.
ඔව්, ගරු අගමැතිතුමිය,
වශයෙන්ම අපි විෂය නිර්දේශය සඳහා පාදක කරගෙන තියෙන්නේ 2022 ජාතික අධ්‍යාපන කොමිසම විසින් ඉදිරිපත් කරපු වාර්තාව. ඒකත් පදනම් කරගෙන අපේ යෝජනාත් එකතු කරගෙන තමයි මේ ඉදිරියට යන්නේ.
ඒක අහන්න, ඒක පාවිච්චි කරනවා නම් ඒක වැදගත්. ඊළඟට අගමැතිතුමිය, මම අහන්න කැමති මේ රජය බලයට එනකොට ඒ විට මාෆියා කීපයක්, ඒකාධිකාරී කීපයක් බිඳිනවා, කඩනවා කියලා ආණ්ඩුව පොරොන්දු වුණා. උදාහරණයකට හාල් මාෆියාව, ඖෂධ මාෆියාව, විදුලි බල මාෆියාව, රේගු මාෆියාව, කෝටිපති සමාගම් මාෆියාව වගේම ටියුෂන් මාෆියාව මේ ඒකාධිකාරී බලය බිඳිනවා කියලා කියපු ඒවා. හැබැයි අද ටියුෂන් කියන කර්මාන්තය ගත්තම මේක ගැන දැන් අයවැයවල් දෙකක් ගිහිලා මේ ගැන කතා කරලා නැහැ. මේක ලොකු කර්මාන්තයක්. වාර්ෂිකව රුපියල් බිලියන 16ක් නැත්නම් රුපියල් මිලියන 16,000ක් උපයන කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා මේ ටියුෂන් කියන එක. මේ ප්‍රශ්නය කියන්නේ මේ කර්මාන්තයේ ප්‍රශ්නය තියෙන්නේ මේ සූරාකන්නේ උපයෝජනය කරන්නේ ඉතාම දුප්පත් දෙමව්පියන් සහ දරුවන්. මේගොල්ලන්ගෙන් තමයි මේ මුදල් හම්බ කරන්නේ. වෙන කොහෙන්ද ගන්නෙ? තොර මේක පිළිබඳව දැන් අනිත් ඒකාධිකාරී බලයත් ආණ්ඩුව අපහසත් වෙලා තියෙනවා නම් කඩන්න. මොකද හාල් මාෆියාව කඩනවා කියලා කැඩුවේ නැහැ, කිසිම මාෆියාවක් කැඩුවේ නැහැ. මේ ටියුෂන් මාෆියාවත් ආණ්ඩුව කඩන්න නැත්තේ ආණ්ඩුවට මොකක් හරි රහසිගත ගනුදෙනුවක් තියෙනවද කියන සැකය පොදු ජනතාව තුළ ඇති වෙලා තියෙනවා අද. දැන් මේ අධ්‍යාපන අමාත්‍යංශය පිළිබඳව මේ පාරවත් මේ ගැන කියලා නැහැ මොකද්ද මේකට කරන්න කියලා. දැන් ජනතා විමුක්ති පෙරමුණ වගේම සමාජවාදී වාමාංශික පක්ෂ ගොඩාක්ම පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධයි. එක එක දේවල් කියනවා. ඒ කාලේ ඉඳලා ඒකට විරුද්ධව කටයුතු කරා. හැබැයි මුළු නිදහස් අධ්‍යාපනයේ අර්ථයම විකෘති කරන මේ ටියුෂන් කර්මාන්තයට ඔබතුමන්ලා අත් දෙක ඔසවලා ඒකට ඉඩ දෙනවා. එතකොට මට පේන්නේ නැහැ මේකේ ලොකු පරස්පරයක් තියෙන. දුප්පත් දෙමව්පියන් දරුවන්ට දැඩි පීඩනයක් දෙන මේ මාෆියාවට ඇයි රජය පියවරක් අරන් නැත්තේ? අයවැයක් ගියා. කියමුකෝ ඒක බැරිුණා කියලා මේ දෙවනි අයවැය. මේ දෙවනි අයවැය ඒවත් ඇයි ඒක ගැන කතා කරලා නැත්තේ? ලක්ෂ ගාණක් දෙමව්පියන්ට මේක ප්‍රශ්නයක්. එතකොට මේක වෙනස් කරන්න පියවර මොකද්ද? එකපාරම වෙනස් කරන්න බෑ. මේකට රෙගුලාසි ගේනවද? මේක නියාමනය කරනවද? මේක වෙනස් කරනවද? නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න පිළිවෙලක් කරනවද කියලා කතා කරන්නේ නැත්නම් ලොකු සැකයක් තියෙනවා. ඔයාලා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මේ වැඩේට බැහැලා ඉන්නවද කියන එක. සමහර අය කියනවා ඡන්දෙට වියදම් කරේ ටියුෂන් මාෆියාව කියලා මේ ආණ්ඩුවට. ඒක වෙන්න පුළුවන්. රුපියල් මිලියන 16000ක කර්මාන්තයක් ගත්තම මේ JVP ආණ්ඩුව යටතේ තමයි වැඩියෙන්ම ලක්ෂරිකාර ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. මම දැකපු මේ වගේ ලක්ෂරිකාර මම දැකලා නැහැ. මේ ලක්ෂරිකාර අතරින් රෝල්ස් රොයිස් දෙකක් ඇවිල්ලා තියෙනවා. රෝල්ස් රොයිස් කියන්නේ ලංකාවෙම තියෙන හතරක් පහක් වෙන්න ඕනේ. ඒ රෝල්ස් රොයිස් දෙකෙන් එකක් ගෙනල්ලා තියෙන්නේ ටියුෂන් ගුරුවරයෙක්. එතකොට හිතන්නකෝ ඒ දෙමව්පියෝ තමයි ගෙවලා ඇත්තේ. එතකොට හැබැයි ටියුෂන් මාස්ටර්ලා කී දෙනෙක් බදු ගෙවනවාද? හරි මේ කර්මාන්තය තියෙනවා කියමුකෝ. කාට හරි බිස්නස් එකක් කරන්න පුළුවන්, ඒකේ වරදක් මන් දකින්නේ නැහැ. එහෙමනම් ඒ කර්මාන්තය නියාමනය කර යුතුයි. කී දෙනෙක් බදු ගෙවනවද කියලා බලන්න. දැන් මේ පාර බැට් එකෙන් වැට් බද්ද වැඩි කරා. වැට් බදු අය කරන පොඩි මේ සිල්ලර කඩේටත් ගැහුවා. එළවලු කඩේටත් ගහන්න පිරිවැය අඩු කරා. හැබැයි ඒක වැඩි කරලා මේ වාගේ සුපිරිපන්තියට කිසිම මේ ගන්න. තොර මට හිතා ගන්න බෑ මේ කොහෙද. අද කුඩාසා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට බදු ආය කරනවා. හැබැයි මේ ශේෂ්ත්‍රයේ අයට කිසිම පිළිවෙලක් කරලා නැහැ. තොර කොහෙද ආණ්ඩුව ඉන්නේ කියන එක මේකෙන් තේරෙනවා. මම දැක්ක අයවැයවල් දෙකෙන්ම මේක නියාමනය ගැන කතා කරේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. ගන්න තිබුණු පියවර. ගාමිණි මහින්දපාල මහතා කියන්නේ අධ්‍යාපන ලේකම් ඌව පළාත් සභාවේ. අවුරුදු දෙක තුනකට කලින් ගාමිණි මහින්දපාල මහතා මොකද කරේ? එයා චක්‍රලේඛනයක් නිකුත් කරා. ප්‍රාථමික පාසල්වල ගුරුවරුන්ට ටියුෂන් කරන්න බෑ කියලා. ඉතාලම එඩිතර තීරණයක්. බලන්න ඒ ලේකම්වරයා ගත්ත තීරණය. හැබැයි ඒක අනිත් පළාත්වලට ව්‍යාප්ත කරන්නට ආණ්ඩුවට ඉඩ තිබුණා මේ අවුරුදු එකමාර තුල. ඔබතුමන්ලා කරලා නැහැ. දෙසැම්බර් 2024 චක්‍රලේඛනයක් නිකුත් කරනවා බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම්. බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් චක්‍රලේඛනය නිකුත් කරලා තියෙනවා මේ පාසල් ගුරුවරුන්ට ටියුෂන් කරන්න බෑ කියලා. එතකොට එහෙම කරනකොට ඔබතුමන්ලගේම අමාත්‍යවරයෙක් වන මහින්ද ජයසිංහ මහත්තයා මොකද කරන්නේ? ඒකට විරුද්ධව කටයුතු කරලා ඒක අවලංගු කරනවා. චක්‍රලේඛනය අවලංගු කරලා කියනවා ටියුෂන් කරන්න පුළුවන් කියලා. එතකොට මේ ටියුෂන් කර්මාන්තයට සහය දෙන්නේ ඔබතුමන්ලා නෙවෙයිද? මම දන්නවා මේවා මිනිස්සු බයයි කතා කරන්න. මොකද මේ ටියුෂන් ගුරුවරන්ට ලොකු බලපෑමක් තියෙනවා. හැබැයි ඊට වඩා දෙමව්පියෝ දරුවන් මේ වැඩ කරන හැම කෙනෙක්ගෙම දරුවන්ට ටියුෂන් මාසෙකට 10,000 20,000 ගෙවන්න වෙනවා. ළමයි 3 දෙනෙක් හිටියනම් ඉවරයි දෙමව්පියෝ. ඒතර කවුද ඒකට පලි? මේක නිදහස් අධ්‍යාපනයේද? ඒතකොට අපි නිදහස් අධ්‍යාපනයේ ආර්ථිකය රකින්නවාද? එතකොට මේක මේ වෙනකොට අපි මේක අහනවා. මොකද සිලෝන් ටීචර්ස් යුනියන් එකේ මහලේකම්වරයා ජෝසෆ් ස්ටැලින් මහතා දිගටම මේ මාෆියාට විරුද්ධ කතා කරලා තියෙනවා. වෘත්තීය සමිති මේවා ගැන කතා කරලා තියෙනවා. මේකට විරුද්ධ වෙලා තියෙනවා. 2023 කියන්න ඕනේ ඇත්තටම සුරේෂ් රාඝවන් නියෝජ්‍ය අමතිවරයා. එතුමා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමතිවරයා ඇතුළත රෙගුලාසි ගේන නියාමනය කිරීමේ නිර්ණායක කීපයක් ඉදිරිපත් කරා අමාත්‍යවරයා හැටියට. ඒකවත් ඔයාලට බලලා ක්‍රියාත්මක කරන්න තිබුණනේ. හැබැයි ඒකවත් බැලුවේ නැහැ. ඒ නිසා මම කැමති අග්‍රාමාත්‍යතුමියගෙන් මේකට උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂය හැටියට. නිදහස ලැබුණාට පස්සේ ඒ වගේම අපි ශක්තිමත් විශ්වවිද්‍යාල පද්ධතියකුත් සකස් කරා. ඒ පද්ධතිය අපි හදලා තිබුණා ඇත්තටම උසස් අධ්‍යාපන ක්‍රමය නිරූපණය කරේ සංකේතවත් කරන්නේ අපේ සමාජ සාධාරණත්වය. මොකද හැමෝටම යන්න පුළුවන් ඉඩ හදලා දෙමුන්න විශ්වවිද්‍යාල පද්ධතියක්. මානව ප්‍රාග්ධන වර්ධනයට කැපවීමක් කර අපි රජයක් හැටියට 48 ඉඳලා මේක දියුණු කරගෙන ආපු සිස්ටම් එකක්. හැබැයි මෑත කාලය තුල අපි බරපතල විෂමතාවයක් මේ විශ්වවිද්‍යාල ක්‍රමය තුල අපි දකිනවා. සුදුසුකම් හිමි සිසුන් ගත්තම ඒ අතර විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්න සිසුන් අතර ලොකු පරතරයක් ඇති වෙලා තියෙනවා. විෂමතාවයක් ඇති වෙලා තියෙනවා. ලැක් ඔෆ් ඇක්සෙසිබිලිටි. මොකද ඇක්සෙසිබිලිටි එක වැදගත්. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ ප්‍රවේශය සීමා වෙනවා. එතකොට ඒක ගැන මම දැකලා නැහැ ආණ්ඩුව අද වෙනකන් කතා කරන. මේක බරපතල ප්‍රශ්නයක්. ආමන්ත්‍රණය කර යුතු ප්‍රශ්නයක්. දැන් ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම පෙරටු ගාමි පක්ෂය අන්තරේ ප්‍රගතිශීලී ගොඩාක් විසඳුම් වලට විරුද්ධයි. ඒවා ඇලර්ජික්. මොකද විශේෂයෙන්ම පෞද්ගලික ආංශය මේකට තරඟ කරනවා නම් මේක හොඳ නෑ කියලා කියනවා. යම් ප්‍රමාණයකට ඒගොල්ලන්ගේ බය සැකය සාධාරණයි. මොකද සාධාරණ හේතු මත විශ්ව අධ්‍යාපනය කියන්නේ එක වෙළඳ භාණ්ඩයක් නොකර රැකගත යුතුයි කියන පැත්තක් තියෙනවා. ඔව් මම නෑ කියන්නේ නෑ. හැබැයි ප්‍රගතිශීලී සාක්ෂි දත්ත පදනම් වූ සාධාරණ යුක්ති සහගත විසඳුම් අවශ්‍යයි අපි ඉස්සරහට යනවනම්. ප්‍රායෝගික විසඳුම ඕන. එහෙම නැත්නම් අපි එකතැනක පල් වෙනවා. අපි කොතනද හිටියේ ආසියානු කලාපය තුළ අධ්‍යාපනයේ පළවෙනි තැන තිබුණු රටක්, සාක්ෂරතාවේ පළවෙනි තැන තිබුණු රටක්. හැබැයි අද අපේ ළමයි ලෝකෙ හැම තැනටම යනවා අධ්‍යාපනය ලබා ගන්න. හරි දුකයි කියන්න මේ ගැන බලනකොට. මම කියන්න කැමති අපි වැරදිච්ච තැනක් තියෙනවා. අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ. අගමැතිතුමිය මාත් එක්ක එකඟ වෙයි කෙලින්ම කියන්න බැරි වුණාට. රාගම නෝත් සෙන්ට්‍රල් මෙඩිකල් කොලේජ් එක සැප්ටැම්බර් මාසේ 21 වෙනිදා 1981 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හීන් නිලමේ වෛද්‍යවරයාගේ සභාපතිත්වයෙන් ඒක විවෘත කරා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේකට විරුද්ධ වුණා. ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වෙලා 1988 බෝම්බයක් ගැහුවා. බෝම්බයක් ගහලා 89 එක වැහුවා. වහලම දැම්මා. 1990 වෙනකොට මහතිර් මොහමඩ් මොකද්ද කරේ? මෙහෙ තිබුණු ෆැකල්ටි එකම ආචාර්යවරු මහාචාර්යවරු ඔක්කොම ලංකාවේ හිටපු කට්ටියම ඒ වෛද්‍ය විද්‍යාලේ ඔක්කොමලා ගත්තා මැලේසියාවට. අරගෙන කුවාලලම්පූර් වල පටන් ගත්තා ඉන්ටර්නැෂනල් මෙඩිකල් යුනිවර්සිටි එක.
කර්මන්තිතුමා දා විනාඩි දෙක කාලයක් පමණයි තියෙන්නේ.
විනා කීයද?
විනාඩි දෙකක්.
හරි. දැන් හැම වර්ෂයකින්ම ළමයි වෛද්‍ය සිසුන් 100ක් යනවා ඒක ඉගෙන ගන්න. රිෂාඩ් බදුදින් මහතාගේ දරුවත් යනවා එහාට. ඩොලර් ලක්ෂ මිලියන ගාන පියදම් කරනවා එහෙ ගිහිල්ලා. මේ තියෙන්න ඕනේ විශ්වවිද්‍යාල. වැව්වේ ඔයාලා. අද තත්ත්වය බලන්න විශ්වවිද්‍යාල 22ක් තියෙනවා. එකෙන් 16ක් UGC එක යටතේ. විශ්වවිද්‍යාල 16ක උපාධි 126ක් තියෙනවා. 2023 24 වර්ෂයේ අග්‍රාමාත්‍යතුමියනි 194336 දෙනෙක් සුදුසුකම් ලැබුණා විශ්වවිද්‍යාලේ යන්න. හැබැයි ඇතුළත් කරේ 43882ක්. ඒ කියන්නේ 122යි ඇතුළට ගත්තේ. 177ක් සුදුසුකම් ලැබුණා අය පාස් කරපු අයව ප්‍රතික්ෂේප කරා ඉඩ නැති නිසා. වෛද්‍ය පීඨය ගන්න 2023-24 ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ 12යි තිබුණේ. ඒ වෛද්‍ය පීඨ 12න් දෙකක් යහපාලන ආණ්ඩුව කාලේ අපි විවෘත කරා. දෙකක්ම. හැබැයි ලාස්ට් ඉන්ටේක් එක ගන්න වෛද්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන ප්‍රමාණය ක්වොලිෆයි කරපු ප්‍රමාණය 27,586ක් සුදුසුකම් ලබා ගත්තා. හැබැයි ඇතුළත් කරේ 2,106යි. 107.6යි ඇතුළත් කරේ. 192ක් ප්‍රතික්ෂේප වුණා. සුදුසුකම් තියෙනවා හැබැයි ප්‍රතික්ෂේප වුණා 192ක්. දැන් මේගොල්ලන්ට පව් කොහේ යන්නද? මෙහෙ වෙන වෛද්‍ය උපාධියක් කරන්න තැනක් නැහැ. එතකොට කියනවා රටපලයල්ලා කියලා. රට යනකොට මොකද්ද වෙන්නේ? ඩොලර් කෝටි ගාණක් අපි එළිය වියදම් කරන්නේ නැද්ද? එතකොට අද අර 107.6ක් වෛද්‍ය විශ්වවිද්‍යාලයට ගත්ත අයගෙන් 50%ක් වරප්‍රසාදලත් පවුලේ ළමයි වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රතික්ෂේප කරපු 92කේ 50%ක්ම දුප්පත් ළමයි වෙන්නත් පුළුවන්. කොහොමද ගණන් හදලා බලන්නේ? එතකොට අර දුප්පත් ළමයින්ට යන්න තැනක් තියනවාද? එතනින් ඉවරයි, ජීවිතේම ඉවරයි. මේකට ඉඩ හදන්නේ නැද්ද? නැත්නම් ඔයාලා 106ක්ම වියදම් කළා තව වෛද්‍ය විද්‍යාල හදලා රජෙන්ම මේ පහසුකම් දෙනවාද?
ගරුමන්ත්‍රීතුමා කාලය අවසානයි.
සංවිවර කරනවා. ඒ නිසා මම කියනවා බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් කරපු සමීක්ෂණයක් මත මේ රටේ මේ ලෝකේ ඉංගලන්තයේ වැඩිම විදේශ සිසුන් ඉගෙන ගන්න ඉංගලන්තයේ ඉගෙන ගන්න රටවල් අතරින් රටවල් 10කින් ඉහළම රටවල් වලින් දෙවැනි තැන ශ්‍රී ලංකාවට. වැඩියෙන්ම පිටරටින් ඉගෙන ගන්න ළමයි යන්නේ චීනෙන්. හැබැයි චීනයේ ජනගහනය මිලියන 1200යි. අපේ පොඩි ජනගහනයෙන් දෙවනි තැන හිමි වෙන්නේ ශ්‍රී ලංකාවට. වැරදි හේතු වලට අපි
අවසන් කරන්න
ඕනේ. අන්තිමේට මැඩම් ගරු අග්‍රාමාත්‍යතුමනි අන්තිමේට අර මඩකලපුව විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නයක් මගේ මිත්‍ර මහාචාර්ය යුවරාජ් සංගරාජ මහාචාර්යතුමා ඇවිල්ලා ඔබතුමියට ලියුමකුත් දුන්නා. එතන ක්‍රමවේදය සෝෂල් ඇන් ඇන්ත්‍රොපොලොජි ඩිපාර්ට්මන්ට් එකේ ඩිපාර්ට්මන්ට් ඔෆ් සෝෂල් සයන්සස් වල විභාග තියන්න තුල ලකුණු දෙනවා. නියාමන කරන්නේ නැහැ. හොර වැඩ වෙනවා. සිසුන්ට
දීර්ඝ වේලාවක් ගන්න බෑ ගරු මන්ත්‍රීතුමා. කාලය අවසන්යි.
නරක වැඩ ගොඩක් කරනවා. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ඔබතුමිය.